Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2019 සැප්තැම්බර් මාසේ 20 වෙනි සිකුරාදා. අපිට සවන් දෙන ඔබ සියලු දෙනාටම ශුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි සීසර ලංකා අලුත්ම කලඹක් අරගෙන ඔබේ නිවහනට ගොඩ වෙන්නේ හද පිරුණු සෙනෙහසින්. අද නවසීලන්තේ වෙලින්ටන් නුවරින් නිතර හන්න නොලැබෙන විදිය ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. අපි දන්න විදියට මේ රටේ බොහෝ දෙනෙක් අවංක කට්ටිය. ඒත් අද උදේ වෙලින්ටන් නගරේ බස් රථයකට ගොඩ වුණු පුද්ගලයෙක් සුපර් ගෝල්ඩ් කාඩ් එක ටැග් කරගෙන බස් එක ඇතුළට ගිහින් ඉඳගෙන තියෙනවා. ඒ පුද්ගලයා ගැන යම්කිසි සැකයක් හිටිලා බස් එකේ රියදුරු ඔහුගෙන් හැඳින්වීම පතක් ID එකක් ඉල්ලලා තියෙනවා. ඒත් ඔහු දීලා නැහැ. එතකොට රියදුරු ඔහුගේ වයස අහලා. එතකොට කියලා තියෙනවා වයස 35යි කියලා. ඉතින් බස් රියදුරු බස් එක නවත්තලා මේ පුද්ගලයා ගැන තමන්ගේ ඉහළ නිලධාරින්ට කතා කරලා බස් එකේ හිටිය අනිත් මිනිස්සු වෙනත් බස් රථයකට නංවලා ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා එයාගේ ප්‍රධානයාට කියලා තියෙනවා. ඒ වයස 35 කෙනෙකුට මුදල් නොගෙවා ගමන් කරන්න පුළුවන් සුපර් ගෝල්ඩ් කාඩ් එකක් ලැබුණු විදිය ගැන ඒ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමින් තියෙනවා කියලා තමයි ආරංචි. ඔහු ඒ ලැබුණු විදිය කියලා නැහැ. කතාවේ ඉතිරි හරිය අපිට පස්සේ දැනගන්න ලැබෙයි. හැබැයි ඉතින් වැඩිහිටි පුරවැසියෙකුට රජයෙන් ලබා දීලා තියෙන යම් පහසුකමක් නීති විරෝධී ලෙස පාවිච්චි කරන තරම් වංක පුද්ගලයෝ මේ රටෙත් ඉන්නවා කියන බව තමයි අපිට පේන්නේ. අපේ මව්බිමේ තොරතුරු බොහොමයි. ඉන් ප්‍රධාන උනේ තවම සම්පූර්ණයෙන්ම වැඩ නිම කරලා නැති වුණත් දැනට ආසියාවේ උසම කුළුණ වන නිලුම් කුළුණ විවෘත කිරීම. මෙය සිද්ධ වුණේ ජනාධිපතිතුමා අතින්. මෙයට මුදල් යෙද වූ චීන සමාගමේ නිලධාරිනුත් ඒ උත්සවයට පැමිණ හිටියා. කොහොම වුණත් රජය විශාල මුදලක් ණය වෙලා මේ වගේ ව්‍යාපෘතියක් කළ එක ගැන විවිධ මත පළ වෙලා තිබුණා. මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරණ දිනය නොවැම්බර් 16 ලෙස ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඊයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන 3 දෙනෙක් අප මුදල් තැන්පත් කරලත් තියෙනවා. කොහොම වුණත් නාම යෝජනා බාර දෙන්න තියෙන්නේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. අපි දැන් ලංකාවෙන් පිට වෙලා අවුරුදු 39ක් ගෙවිලා ගිහින්. ඒත් අපි අපේ මව්බිමට එදා වගේම ආදරේ. ඉතින් මව්බිමේ දැනට පවතින තත්ත්වය ගැන නම් තත්ත්වය ගැන යම් සාකච්ඡාවකට අද මැදිරියට පැමිණ සිටිනවා ඔක්ලන් නුවර අපහා ජීවත් වෙන ජගත්සිරි පුෂ්ප කුමාර මහතා. මහින්ද ඒ ගැන විස්තර ඔබට කියාවි. ලාංකිකයෙක් විදියට ඉපදිලා රට රාජ්‍යවල කොහේ ගිහින් ජීවත් වුණත් මෞබිමට වඩා තැනක් අපි කාටවත් නැහැ. අපි ලංකාවෙන් පිට වෙලා සැම්බියාවට ගියේ 1980 අප්‍රේල් මාසේ. එතකොට අපේ පුතාට මාස 4යි. නන්නාඳුනන අප්‍රිකානු රටක දෙමව්පියෝ සහෝදරයෝ නැතුව තනි වෙලා ඉන්නකොට හිතට සහනයක් ගෙනත් දුන්නේ ලංකාවෙන් අපි යනකොට අරන් ගිය සිංහල සින්දු කැසට්. හැමදාම රැට පුතා නිදි කරවන්න අපි නොරදවාම වාදනය කළ ගීතයක් තිබුණා. ඒ මේ දැන් අපි ප්‍රචාරය කරන්න හදන ගීතය. අහලා බලන්න මේ තරම් හොඳ නැලවිලි ගීයක් අදටත් තියෙනවද කියලා. මේ එස් මහින්ද හාමුදුරුව ලියපු ගීතයක් ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන් සමඟ ආචාර්ය නන්දාමාලනී.
අයිබුවන් හිතවත් අසන්නනි පසුගිය සති දෙක තුළදී අපි ඉදිරිපත් කළ වැඩසටහනවලින් අපි ඔබට කියා සිටියා අපේ මේ වැඩසටහන නිදහස් සිතිවිලි නමින් අපි නම් කරලා ඒ වගේ මේ අදහස් තිබෙන වැඩසටහන් ඉදිරියට ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් පසුගිය වැඩසටහන අපි මේ කරගෙන ගියේ සිංහල ගීත අනුසාරයෙන් ඒ වගේම මේ සිංහල ගීත විචාරයන් ඒ වගේ ඒ හරහා ගොඩනැගුණු සංවාද වලින් තමයි අපි වැඩසටහන් කරගෙන ගියේ. ඒ සංවාදත් ඒ වගේම ඒ ගීත විචාරත් අපි උපුටා ගත්තේ රූපවාහිනී වැඩසටහන් වලින්. ඉතින් මේ අද අපි ඒ උපුටාගත් සංවාද වෙනුවට සජීවී සංවාදයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අද මේ මැදිරියට පැමිණ සිටිනවා ඔබ කවුරුත් හඳුනන ජගත් මහත්මයනේ ඔබට මේ අමුතුවෙන් හඳුනා දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔක්ලන්ඩ් නුවර මම හිතන්නේ අවුරුදු ගානක් සිටි ජගත් සිරි පුෂ්ප කුමාර මහතා. ආයුබෝවන් ජගත්.
ආයුබෝවන්.
අද අපි මේ වැඩසටහනේ මාතෘකාව හැටියට ඔබට කියලා ඇරියේ මේ පක්ෂ දේශපාලන වහල්භාවයෙන් මිදීමට අපිට තිබිය යුතු දැක්ම ඒ ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ මාතෘකාව එසේ තිබුණත් මම හිතන්නේ අපිට මේ පළවෙනි වතාවට කතා කරන නිසා සමාජලට ඉන්න ඔබට ගිහිල්ලා අපි සාමාන්‍ය දේවල් ගැනත් අපි කතා වේවි අපි අතින්. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ අදහස. මොකද මේකේ නීති රීති මොනවාක්වත් නැහැ. නිදහස් සිතුවිලිත් නිදහස්, මේ කතාබාත් නිදහස්. ඉතින් මම හිතන්නේ ජගත්ත ඕන විදිහට කතා කරන්න පුළුවන්. ඒකට ඉදිරි ප්‍රස්තාව තියෙනවා. අතරපතර මම පැහැදිලි කරගන්න යමක් අවශ්‍ය නම් මම කතා කරන්නම්. යම්කිසි අදහසක් මගේ තියෙන නම් මම ඒකත් කියන්නම්. හොඳයි. ඉතින් ඔබට දැන් මයික්‍රෝෆෝන්. ඔව්
හොඳයි. පළමු වරට මම මේ ඔබට ස්තුති කරන්න ඕනේ මේ රේඩියෝ වැඩසටහනට ඔබගේ වටිනා ගුවන් කාලය මා වෙනුවෙන් වෙන් කරන්න වෙන් කිරීමට ඔබ සාකච්ඡාවට වෙන් කිරීමට දෙන්න කිරීම ගැන. දැන් මේ වෙලාවේදී මම හිතන මේ ටිකක් කාලීන මාතෘකාවක් වෙන්න පුළුවන්. දේශපාලන වහල් බවින් මිදීමට තියෙන්න ඕන දැක්ම තියෙන්න ඕන. දැන් දැක්මක් තියෙන්න ඕනේ රටකට, දැක්මක් තියෙන්න ඕනේ ආයතනයකට, දැක්මක් තියෙන්න ඕනේ පුද්ගලයෙකුට දැක්මක් තියෙන්න ඕනේ. නමුත් මෙතන අපි බලුවාම අපි බලන්නේ මේ දේශපාලන වශයෙන් අපිට තියෙන මේ දැක්ම මොකක්ද කියන එක විශේෂයෙන් අපේ බහුතර ජනතාවට. දැන් මෙතනදී මම බලන්නේ මේ අපේ සිංහල ජනතාව දිහයි. මොකද මේ අපිට වැඩි වශයෙන් මේක පුළුල්ව කතා කරන්න ඕනේ නැහැ. ඉතින් නමුත් අපිට පේන විශේෂයෙන්ම සිංහල මේ සිංහල ජනතාව ඒගොල්ලෝ එක එක තමන් අදහන දේශපාලන පක්ෂවලටයි ඒවැ නායකින්ටයි යම් කිසි වහල් ගැතිභාවයකින් යුක්තව කටයුතු කරනවා කියන එක. එන ඒකම මේ දක්වා අවුරුදු 71ක අපේ රටේ මෙන්ම සිංහලයාගේද පරිහානියට හේතුණයි කියලා අද කවුරු කතා කරන මම හිතන මට ඒකට අමුතුවෙන් සාධක දෙන්න ඕනේ. අද ඒක ඇත්තරම් කතා කරන මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපේ සහෝදර දෙමළ සහ මුස්ලිම් ජනතාව දිහා බලුවහම ඒගොල්ලෝ නොයෙකුත් පක්ෂවල බෙදිලා හිටියත් ජාතිය දිනුනුව සඳහා එකමුතු වී දේශීය වෙනම විදේශීය බලවේගත් එකතු කරගෙන තම ඉල්ලින් දිනා ගන්නට මේ උදෙසා කටයුතු කරනවා. ඒවා ලබා ගන්නවා අපට වැඩිසින් පේනවා. ඉතින් මේවට හුඟක් කැප කරන්න වෙලා තියෙන්නේ අපට මහජාතිය වශයෙන් ඉන්න අපට හිමි දේවල්ම තමයි මේ කැප කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපේ දේශපාලකෝ ඒක බොහොම සතුටින් ඒ වැඩේ කරගෙන යන බව පේනවා. එතකොට මෙතන අපට පේනවා මේ අනිත් පැත්තට සිංහල පක්ෂ දේශපාලන විශේෂයෙන්ම මේක මේ සුද්දා මේ අපට දීලා ගිය තවත් එක බෙදීමක්. මේක බොහොම වෛරී දේශපාලනයක් විදිහට බෙදිලා තියෙනවා. ඒක හරිම කෙද වාචකයක්. මේ ක්‍රමෙහිඳ පක්ෂ නායකයින්ට වරින් වර බලයටපත් වෙලා රට සූරාකණ්ඩ මේක යොදා ගන්න පුළුවන් නිකන් සෙල්ලමක් වගේ වෙලා තියෙනවා. ඉතින් මේක හරි පටු දැක්මක් අපිට තියෙන මේ පක්ෂ දේශපාලන දැක්ම. යම්කිසි කියන්නේ අපි ඒක කරන්නේ මේ අපේ ජනතාව එක්කෝ රස්සාවක් ගන්න, එහෙම නැත්නම් යම්කිසි වරදානයක් ගන්න, එහෙම නැත්නම් ඒක ගත්ත නිසා මේ ප්‍රතිඋපකාර දැක්වීම සඳහා. එහෙම නැත්නම් අපි කැපුවත් කොළ කැපුවත් නිල් විදිහට යන පැත්තකුත් තියෙනවා. ඉන්න ඕක තමයි උදන තියෙන්නේ. නමුත් Taman දැන් මේ தத்துவය නිසා අපිට වෙලා තියෙන අනික් බරපතල හානිය තමයි අපි හුඟ දෙනෙකුට මම හිතන්නේ ඒක මේ මහින්ද මේ අර මේ කළු ජූලිය ඉඳලා එන කතන්දරයක් වෙන්න පුළුවන් මම හිතන විදිහට අපිට හුඟ දෙනෙකුට සිංහල මම සිංහල බෞද්ධයෙක් කියලා කියාගන්න බැරි විදිහට බොහොම අභිමානයෙන් තොර බොහොම දුර්වල පුද්ගලයෝ තමයි දැන් හුඟක් ඉන්නේ. අනේ ඒක ලොකු ප්‍රශ්නයක්.
ඔව් ඒක ඇත්තටම ප්‍රශ්නයක්. මම මේ මේ පොඩක් එක කියවෙනවා නම් එහෙම ජගත් මම දන්නේ ඔයා කොයි දවසටද ජගත් නවසීලන්තයට ආවේ?
මම ආවේ 2002 මම ඇවිල්ලා ගියා. 2004 ඉඳන් මම පදිංචි
කරා. ඔව් අපි ඇත්තටම 1993 ඇවිල්ලා ගිහලා 94 අපෝ පදිංචි දාලා. ඉතින් ඒ දවස්වල මේ ප්‍රශ්නය ගැන යම් කිසි හැඟීමක් තිබුණත් ඇත්තටම ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ. කවුරුවත් කතා කරන කෙනෙක් නැහැ. ඉතින් මම හිතන්නේ අපේ මෙහෙත් නෙමෙයි ලංකාවේ වුණත් ඒ කාලේ බලනකොට ලංකාවේ වුණ දේශපාලන පක්ෂ ගැන බලුවම ලංකාවේ වුණත් සිංහල ගැන කතා කරන කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඇත්තටම ඒ හිටිය මේ විවිධ යම් කිසි සංගම් තිබුණා. මචලෙන්මර මතකයට ගාමේ ගාමිණී දියසිරි මහතාගේ සිංහල ආරක්ෂක සංවිධානය කියලා තිබුණා. ඒ දේශපාලන පක්ෂය හිටින් නෙමෙයි සංවිධාන. ඉතින් අපි ඒ ඇත්තක කවු වෙලා ගාමිණී ඉරියගොඩ මහතා මේගේ සැහෙන තනියෙන් කරගෙන ගිය වැඩසටහන තිබුණා. ඒ වෙන් තමයි අපි අදහස් ගත්තේ. ඉතින් ඔය කිව්වාගේ මේ සිංහල ගැන කතා කරන්න ඉදිරිපත් උනේ ඇත්තටම කියනවනම් එහෙම 2009 පස්සේ කියලා දැනගන්න.
නෑ ඇත්තටම මෙහෙමයි තියෙන්නේ. දැන් ඕක එක කොටසක් එක්ක ඕක කතා කරන්න බෑ. නමුත් මම දන්නවා මම ඔබලා මෙහි ආව කාලේ මම හිටියා බ්‍රූනායි වල 2001-1999 ඉඳලා මම හිතනවා 2003 වෙනකම් අවුරුදු 4ක් මම මේ ලේකම් වෙලා හිටියා මේ බ්‍රූනායි වල තියෙන ශ්‍රී ලංකා ඇසෝසියේෂන්. ඒක මුස්ලිම් රටක්. ඒ ඇසෝසියේෂන් එකේ 100කට වැඩි හිටියා සමාජිකයෝ. ඒක හිටිය දෙමළ මිනිස්සු හිටියා මුස්ලිම් මිනිස්සු හිටියා සිංහල මිනිස්සු හිටියා. අපි එකට එකතු වෙලා අපි උත්සව පවත්වගෙන කිසිම මේ ප්‍රශ්නයක් නැතුව හිටියා. ඒගොල්ලෝ දන්නවා අපි උග්‍ර සිංහල බෞද්ධයෝ කියලා. නමුත් අපි ඉන්න දෙමළ අය මම කියන්න කැමති නෑ මේ මම සාරෝපණයක වශයෙන් නෙවෙයි කියන්නේ. නමුත් සමහර වෙලාවට ඒගොල්ලන්ට යම් යම් සම්බන්ධකම් තියෙන ඇති කියලා අපිට හිතෙනවා. නමුත් ඒව ගැන කිසි ප්‍රශ්නයක් උන්නේ නෑ. අර මේ නොයෙකුත් ප්‍රශ්න ආව වෙලාවේදී අපි එකට එකතු වෙලා තමයි මේ වැඩ කරේ. අර නැගෙනහිර පැත්ත මේ මොකද්ද කුණාටුවක් ආවා ඒ පැත්තට.
ඒ
වෙලාවේදී අපි මේ එකතු කරලට
යනවා. සුලිසුලඟ
වෙලාවේදී අපි උදව් කරා එකට. ඉතින් හොඳයි ඉතින් අපි බලමු දැන් කැමති වරුණ්ඩත් මේ සිංහල බෞද්ධ කතාව කියන්න බැරි තත්ත්වෙ ඉඳින්නේ. හරි. එතකොට නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපට අපි නොදැන ගත්තට අපි කතා නොකරට අපිට අභිමානී යුක්තව අපිට අපේ රට ජාතිය ආගම රැකගන්න එකතු වෙලා කටයුතු කරන්න අපට යම් කිසි මේ දැක්මක් තියෙනවා නම් හොඳයි. මොකද මේ එතකොට තමයි අපිට අනිත් ජාතිනුත් එකතු කරගන්න පුළුවන්. මොකද මහජාතිය වශයෙන් මේ රට මේ දිනුවට ගෙනියන්න අපිට අභිමානී යුක්තව යන්න පුළුවන් නම් අනික් ජාතිනුත් එකතු කරගන්න පුළුවන්. මොකද දැන් උදාහරණ වශයෙන් අනික් රටවල වල අපිට මොකක් පේනවා සුළු ජාතින් ප්‍රධාන ජාතියත් එක්ක එකතු වෙලා ඒ පක්ෂත් එක්ක එකතු වෙලා තමයි එකට යන්නේ.
නවසීලන්තේ හොඳ උදාහරණයක්.
නවසීලන්තේ හොඳ උදාහරණයක්. එතකොට මේ සුද්දන්ගේ ප්‍රක්ෂ මේ හරි ඒ ඉන්න මහජාතිය තියෙන මේ පක්ෂවල නායකින්ගෙන් ඒ පාලනය කරන මේ දේශපාලක පක්ෂවලින් උදව් අරගෙන යනවා. දැන් මැලේසියාවේ හොඳ උදාහරණයක් දෙමළ මේ ඉන්දියන් අය හුඟක් එකතු වෙලා මේ ආණ්ඩුවෙන් තමන්ට ඕන දේවල් කරගන්නවා. මේ මොකද ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. දැන් ওই தත්ත්වයේ මේ අපේ රටේ තමයි නැත්තේ. හැබැයි ඉතින් අපේ රටේ ඒක වෙන්නේ ටිකක් එක පැත්තකට විතරක් වාසි වෙන විදිහට තමයි යන්නේ. හොඳයි අපි බලමු තව ඉස්සරහට. ඉතින් ඇත්තටම අපට මොකක් අමතක වෙච්ච අපේ ඓතිහාසිකමක් තියෙනවා. අන්න ඒකයි ඇත්තම කියනවා මම ඉතින් මේ මතක් කරන්නේ ඒක තමයි අපි දැක්ම කරගන්න ඕනි කියන එක. අපට අපේ රට පිළිබඳව ඓතිහාසික ඓතිහාසිකමක් වගකීමක් වගේම අපට අභිමානයකුත් තියෙනවා. ඒක අද අමතක කියලා තියෙන උඟ දෙනෙකුට. මේක තමයි අපේ පෙර රජදරුවන් කීප දෙනෙක්ම අපේ රට සම්බුද්ධ ශාසනයට නවවරක් පූජා කරන ලද දේශයක්. එතකොට මේ පූජා කිරීමෙන් අනතුරුව මේක සංගරත්න සංගරත්නේ විශේෂය තමයි මේක කරන්නේ. එතකොට සංගරත්නය කියනවා අපිට මේ රට මේක පාලනය කරන්න බෑ. රජතුමාට ඒක නැවත වරක් පවර්ලා කියනවා. රජතුමා මේක බාර අරගෙන මේ රට රැකගෙන සම්බුද්ධ ශාසනය චිරත් කාලයක් ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා. එතකොට රජතුමා රටේ බාරකාර අයිතිකාරයෙක් නෙවෙයි බාරකාරයෙක් විදිහට තමයි ඒ කටයුත්ත කරේ. ඉතින් මේක දැන් නව සැරයක්ම මේ විදිහට පූජා කරලා තියෙනවා බොහොම සරදාවෙන් සහ පූජා බුද්ධියෙන්. මේක මේ ඉතින් දැන් අපි දන්නවා දැනටම දන්නවනේ මොනවද දේවාල ගම් මේ නින්දගම් මේ පරූප තියෙනනේ පන්සල් වලට මේ මේ පූජා ස්ථාන වලට තියෙනවා
විශේෂයෙන් දලදා මාලිගාවට විශාල බිම් කොටස්
තියෙනවා. දැන් අපේ ගමෙත් තියෙනවා. අපේ තාත්තා කිව්වා පුතේ දලදා ගම් මෙහි තියෙනවා මේ ඉඳන් තියෙනවා මම ඒක පෙන්වන්නම් උඹලා එහෙම අඩුවට දුන්නත් ගන්න එපයි කිව්වා. මොකද උඹලා ගත්තොත් උඹලා කියලා රාජකාරි කරන්න ඕනේ පෙරහැරේ කියලා
කිව්වා. ඒ වෙනීතිය එකයි.
මොකද ඒ හුඟ දෙනෙක් අමතක කරලා දිනන එක. නමුත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් අපි දැන් මුළු රටක් වශයෙන් ගත්තොත් අපි මේ රටේ ජීවත් වුණාට මේ ශ්‍රී ලංකාවේ ජීවත් වුණාට ඒ ඓතිහාසික ඓතිහාසිකම වගකීම සහ ඒ අභිමානය අපේ තියෙනවා. මොකද මේ සම්බුද්ධ සාධනේ මේ චිරත් කාලයක් අවුරුදු 5000ක් රැකෙන්නේ ශ්‍රී ලංකාවේ කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගකීම අපි දරනවා. මේක මේ ආඩම්බර වෙන්න දෙන කාරණයක් නෙවෙයි. නමුත් අභිමානයක් ඇති කරගන්න පුළුවන්. මොකද මේක පවර්ලා තියෙන අපිට විතරයි. ඉන්දියාවටවත් නෙවෙයි. ඉතින් ඒ අවස්ථා ටික විස්තර කරන්න අවශ්‍යද මේ මම හිතන
එක කෙටියෙන්
කියන්න. පළවෙනි වතාවට බුද්ධ ශාසනය ලංකාවට මේ පැමිණියට පස්සේ දෙවෙනි පැතිස්ස රජුරෝ අර ශ්‍රීමා බෝධිය වඩමන වෙලාවේදී ශ්‍රීමා බෝධීන් වහන්සේට ඒ උතුරෙදිම මේ පූජා කරලා තමයි බාර අරගෙන ආවේ ලංකා භූමිය ශ්‍රී ලංකාව පූජා කරා ශ්‍රීමා බෝධීන් වහන්සේට. එතකොට දුටුගැම් රජුරන්ගේ ඒ කාලෙදි දුටුගැම් රජුමා ඉතින් මොකක් සේවයක් කරපු කෙනෙක් නේ. එයා පස් වතාවක් පූජා කරලා තියෙනවා. එතකොට සද්ධාතිස්ස රජතුමා ඒ කියන්නේ දුටුගැම් රජුරන්ගේ මේ
සහෝදරයා
බණ පිරිකරක් වාසයෙන් කාල බුද්ධ රක්කිත හිමියන්ට පූජා කරලා තියෙනවා මිහින්තලීදී. ඒ වගේම කිත්සිරිමේවන් රජතුමා එක්වරක් දලදා වහන්සේට. ඒතකොට මොකද ඒ රජුණන් කාලේ තමයි දලදා
වහන්සේ
වැඩම වෙන්නේ. ඒතකොට ඒ වෙලාවේදී ඒ රජුලොත් දලදා වහන්සේට පූජා කරලා තියෙනවා. ඊළඟට දෙවන අග්බෝ රජතුමා එක්වරක් තූපාරාමයට මේ සම්බුද්ධ ශාසනයෙන්
පූජා
කරලා තියෙනවා. ඉතින් මේ විදිහට නව වතාවක් වෙනවා. හැබැයි තව පොඩි අවස්ථා කීපයක් තියෙනවා. නමුත් අපි හුඟක් මේ ස්ට්‍රෙස් කරන්නේ මේ අවස්ථා ටික තමයි. ඉතින් මේ විදිහට මේ පූජා කරපු මේ රට
ඔය ටික මහවංශි තියෙනද?
මේක මහවංශි තියෙනවා. මොකද මමත් මේක පරිස්සම් කරලා බැලුවා. අනික එක මේක අපේ ස්වාමීන් වහන්සේලා මේක නිතරම මේක මේ
කියන
දෙයක්. විශේෂයෙන්ම මේ මහාචාර්ය මේ කවුද කඹරු පිටියේ වජිර ස්වාමීන් වහන්සේ මේක බණ දෙකක මම අහලා තියෙනවා. ඔය 1990 ගණන් වල හරි 2000 මුල හරි වගේ අහලා තියෙනවා. මේක බොහොම ලස්සනට ඒක විස්තර කරනවා. ඉතින් ඊට පස්සේ මටත් උනන්දු ඇති වෙන්නේ මේක මහාවංශය බලන්න ඕනේ.
මම මතකයි ස්වාමීන් වහන්සේ නවසීලන්තයට වැඩිය ගමනක් හිටන්නේ.
වැඩ තියෙනවා නේද? මට ඒක මතක නැහැ.
සමහරට වායන්නේ
ඉස්සල වෙන්නදී නේ. ඔව්. ඉතින් ඒ විදිහට මේ රට මේ බාර දීලා තියෙන මේ සම්බුද්ධ ශාසනයට බාර දුන්නාම එතකොට රජවරු ඒක ඒ විදිහට පාලනය කරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ දැන් රජදරුවන් නැහැ නේ. දැයික උනේ මේ සුද්ධගින් පස්ස තමයි රාජ ප්‍රමර නැති උනේ. එතකොට දැන් නැවත වරක් අපට ලැබිලා තියෙනවා මේ කහපහු අපට මේක ආපහු ලැබිලා තියෙනවා. එතකොට මේකේ බාරගාරත්වය දරන්න වෙලා තියෙන්නේ මේ මහ ජනතාවට, මේ රටේ ඉන්න මහ ජනතාවට. මේක මේ ජාති භේදයෙන් තොරව මේක කරන්න ඕනේ. නමුත් මේක ඉතින් වගකීම අපට තමයි ගන්න වෙලා තියෙන්නේ. සිංහලයට තමයි ගන්න වෙලා තියෙන්නේ. සිංහල බෞද්ධයට ඒක විශේෂයි. ඉතින් ඒ නිසා එන්නේ ඒක ඒ වගකීම ඒ ඓතිහාසිකම ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. මේක මේ කාටවත් අපි කරන කෙනෙහිලි කිරීමක් නෙවෙයි. නමුත් ඒ යථා අර්ථය යථා මේ தত্ত্বය අපි නැවතවරක් අපි ගන්න ඕනේ. මොකද මේක අපිට කිව්වේ නැහැ කවුරුවක්. මේක අපිට කිව්වේ නැහැ. දැන් අර සුද්දා මේ රට බාර ගන්න වෙලාවේදී උඩ රට ගිවිසුමේදී ඒගොල්ලෝ මේක ඇතුල් කරා. ඇත්තට මේක ඇතුල් කරේ අපේ නිලෙම වරු උඩ රට මේ දැන් රට වෙනුවෙන් හිටියේ ඒ වෙලාවේ රජුරෝ නෙවෙයි. ඒ වෙලාවේ හිටියේ මේ නිලමවරු තමයි. ඒ රදල ප්‍රධානීන් තමයි හිටියේ රටේ. ඒගොල්ලෝ තමයි මේක කිව්වේ. මේක ඇතුල් කරන්න කිව්වට පස්සේ කිව්වා මේක මොකද්ද සම්බුද්ධ රාජ මේ බුද්ධාගමත් දේවාගමත් ආරක්ෂා කරනවා පෝෂණය කරනවා කියන එක ඒගොල්ලෝ පිළිගත්ත එක වගන්තියක් ඇතුළත් කරා උදාරස් ගිවිසුමේදී. ඒ වගේම ඒ සුද්ධ ආපහුවට බාර දෙනකොටත් ඕක ඇතුල් කරා. ඒක මේ මොකද්ද බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයේ දෙනු ලැබිය කියලා දෙනු ලැබෙයි ඒක පෝෂණය කරන්න ඕනි කියන කතන්දරය ඒක තිබ්බා හැබැයි නිර්වචනයක් නැහැ ඒක. ඔව්. ඉතින් අපි දැන් දෙපාරක් 1978 දී ඊට පස්සේ මේ ජයජයවර්ධනත්
නේ 72 76
දී ඒ ජනරජ ව්‍යවස්ථාවයි ඊනකට
මේ
සංශෝධනයේදී ඒ දෙකේදීම මේ මේක විශේෂයෙන් මේක නිර්වචනය කරන්න කියෙත් නැහැ ඒක එහෙම තියෙනවා නමුත් ඇත්තම කියනවා ඒකට හිමි තැන හරියට ඒ වදන්තිය හරියට ලියා ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒක ඒක කරගත්තේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ
තියෙනවා නේද ප්‍රමුඛ ස්ථානයේ
ප්‍රමුඛ ස්ථානයේ දෙනු ලැබී කියලා තියෙන නමුත් ඒක හරි නිර්වචනයක් නැහැ
මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ
කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඉතින් ඇත්තටම ඒකෙන් එන්නේ මෙතන තියෙන අර මේ සම්බුත් සාසනයට මේ රට පූජා කරලා තියෙනවා ඒක යටතේ මේක ආරක්ෂා කරන්න ඕනේ කියන එක තමයි ඒ ඒක තමයි ඒක යන්නේ මොකද අපිට ඒක ඇතුල් කරේ නැත්තම් මොකටද කියන එක අපිට මේ අපිට අහන්න පුළුවන් නේ ඇයි බුද්ධාගමට විතරයි අනික ආගමට නැද්ද කියලා අහන්න පුළුවන් නමුත් මෙතන ඒක හරියට මේක බුද්ධාගම පෝෂණය කරන්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ කියන එකෙම ප්‍රමුඛ ස්ථානෙ දෙන්න ඕනේ කියන එකෙම ගම්මේ වෙන්නේ අරග තමයි ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ මොකද මේ හුඟක් දේවල් අපිට හරියට මේ සිංහලට කරගන්න බැරි වුණා කොටිම කියනවනම් අර එකක් තමයි අර මේ අපි බාර දුන්නේ සිංහලයේ කියලා රටක්. නමුත් අපිට බාර ආපහු දෙනකොට සුද්ධ දුන්නේ මේ සිලෝන් කියලා. ඉතින් ඒක සිංහලයේ කියලා හදා ගන්නවත් අපිට මේ තිබිලා නැහැ ධෛර්යයක් අපේ සිංහල පාලකේ ඉන්න. මොකද ඒ වෙලාවේ දෙමළ මේ මේ දේශපාලකෝ අර 50ට 50 ඉල්ලෙල නීතියේ. ඉතින් අඩු ගානේ මේක මේ කට්ටියක උතුර මේක ගම්මු කියන එක වෙන්න තිතානින් ඉන්නේ. මිනිසුන්ට මේ මේ කිසිම මේ ධෛර්යයක් අභිමානයක් තිබිලා නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අද වෙනකන් ඒක මේ කරගන්න බැරි වුණා. නමුත් හුඟක් රටවල් දැන් උදාහරණයක් ඉන්දියාව ඔය මේ බොම්බයි කියන්නේ නැතුව බොම්බි කියන්නේ නැතුව දැන් මුම්බයි කියනවා. මියන්මාර් එක මේ මේ බුරුමේ කියන්නේ නැතුව ඒගොල්ලෝ හදාගත්තා. අපිට අපේ නමක් අඩු ගන්න ඇඩම් ස්පීක් කියන එකවත් අඩු ගන්න හදාගන්න බැරි වුණේ ඉන්නේ.
දැන් නවසීලන්තේදී වංගනොයි වංගරේ ඒව හදාගත්තනේ
දැන් හදාගත්තා.
මාවරි නම් වලින්
නම් වලට ඒගොල්ලෝ ගත්තා. නමුත් ඒක අපිට කරගන්න බැරි වුණා. ඉතින් එන්නේ එතන අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට මේ මේ රජවරු නැති කාලේ අපි තමයි මේ සම්බුද්ධ රාජනේ සාසනේ රැකගෙන යන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට තියෙන අතිවාසිකම වගකීම දරන අතර අපේ අභිමානිකුත් තියෙනවා. එතකොට අපිට මේ දැන් මේ දැක්මක් ගැන අපි කතා කරන්නේ. එතකොට අපිට සමස්තයක් වශයෙන් අපේ ජාතියට සහ අපේ රටට ගන්න පුළුවන් හොඳ දැක්මක් අපට තිබුණා. ඒක තමයි අපේ දුර්ගම් රජුරුගේ දැක්ම. මොකද දුර්ගම් රජුරු කීවේ මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය. මම හිතන්නේ එහෙම තමයි කියන්නේ ඇත්තේ. එතකොට මේ දුර්ගම් රජතුමාගේ දැක්ම අපේ දැක්ම කරගන්න ඕනි. හැබැයි මේක අපි පොඩ්ඩක් මොඩිෆයි කරගන්න ඕන අපට ඕන විදිහට මේක මේ අදට ඔබින විදිහට හදාගන්න ඕනි. ඉතින් ඇත්තට මේ වගේ දැක්මක් මම හිතනවා ඉතිහාසයේ ලෝකේ රටක මම හිතන්නේ පළවෙනි දැක්මක් වශයෙන් මේ මෙච්චර ඉතිහාසයේ ආදි කාලයේදී ලැබෙන මම හිතන්නේ අපේ සිංහලට විතරයි.
ඒ පොඩි පැතිමක් දැන් අදට මේ ඔබින විදිහට කියලා. ඉතින් ඇත්තටම දැන් අදට ඔබින විදිහට මේ කියනකොට ජගත් දැන් අපි දැන් සිංහලයන් ලංකාවේ 70% විතර ඉන්නවා. එතකොට අනිත් ජාතීන් දෙමළ මුස්ලිම් සානකුත් ජාතීන් 30% විතර ඉන්නේ. ඉතින් අපි කියන අදට ඔබින කියලා කියන්නේ ඔබෙන් ඒකෙන් අදහස් කරන්නේ මේ අනික ඔක්කොම ජනතාවට සිංහලයා සහ අනික් අයටත් ඔබින විදිහට ද මේක කරන්න ඕනේ කියලාද?
මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් එකක් තියෙනවා මෙහෙම. අපි මේක හරියට এডুকেট කරලා නැහැ නේ. දැන් අද අපි ඉතිහාසයේ අමතක කරන රටක් නෙමෙයි. මේක ඉතිහාසය උගන්වන්නෙත් නැහැ නේ. ඉතිහාසය උගන්වන්නේ. ඉතින් ඒකයි මේක දන්නේ නැත්නම් ඉතිහාසයේ හරියට පෙන්නුවා නම් මේක මේ ඒ වෙලාවේ මේ මොන විදේශ ජාතියින් මේ රටේ හිටියද ලංකාවේ හිටියද කියලා දුර්ගම් රජුරු බැලුවේ නැහැ නේ. දුර්ගම් රජුරුට තමයි මේක අයිතිවාසිකම් තිබ්බේ රටේ. ඒක පූජා කරා. ඉතින් ඒ නිසා දැන් අද කෙනෙක් කියනවා නම් මේ එහෙම කරන්න පුළුවන්ද මේ ඒ රජුරුව කරපු වැඩේ වැරදි මේ මේ මොකද්ද ජාතිවාදී වැඩක් තමයි කරලා තියෙන්නේ ආගම වාදී වැඩක් කරලා තියෙන එක අපි දැන්
ඒ වගේ දහස් තියෙනවා.
නමුත් අර මේ ඔබ කිව්වා වගේ මේක අදට අපට විදිහට මේ අපට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්. දැන් අපි නිකන් මේ පොඩි මේ උත්සාහය දරමු. අපේ මේ රට ජාතිය දෙක රැකගෙන සම්බුද්ධ ශාසනය චිරත් කාලයක් ආරක්ෂා කරන්න අපට තියෙනවානේ මේ පූජනීය වගකීමක් තියෙනවනේ. ඉතින් ඒක අපිට යම්කිසි විදියකින් දැන් රට ආරක්ෂා කරගන්න එකයි රට ස්වයං මේ පෝෂණය කරන එකයි දියුණු කරන එකයි සම්බුද්ධ සාසන රකින්න විතර නෙවෙයි අනික් මිනිසුන් රැකීමටත් මේක අවශ්‍යයි. ඉතින් අන්නේ විදිහට මේක හදාගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ මේ සම්බුද්ධ සාසනය වෙනුවෙන් තමයි මේ රට තියෙන්නේ කියන එක අමතක කරන්න හොඳ නෑ මෙතනදී. මොකද ඒක මේ දැන් ඒක අපි ඩයිලූට් කරන්න හොඳ නෑ. අර එදා දුර්ගම් රජුරෝයි ඒ අනික් රජවරු මේක පූජා කරපු එක මේක මේ දියාරු කරලා හිටන් දැන් ওই ප්‍රශ්නේනේ දැන් අපිට බැරි මේ පන්සලක් පරණ තියෙන මේ මොනවද නඩමුන්ව තියාගන්න බැරි තත්ත්වයක් තියෙන පුරාවස්තුත් මේ විනාශ කරන්නේ මේ. මොකද මේගොල්ලෝ හිතන්නේ ඒ ඕලගේ පැත්ත කියලානේ. දැන් නිජ බිම කියන එක හැමෝටම ඒක අපිට පිළිගන්න වෙනවා. නමුත් ඉතින් අද තියෙන මේ දැන් මේක අපි මේ කතා කරන්නේ මහා වංශය සහ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් ගැන අපි මේ කතා කරන්නේ. අපි ඇත්තටම කියන මේ ජාතිවාදී වීමක් නෙවෙයි මෙතන වෙන්නේ මේ සත්‍යවාදී වීමක්. මේ ඇත්ත මෙන්න මේකයි කියලා පෙන්නනවා. හරි. එතකොට මේක ජාතිවාදී වීමක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ මේක පිළිගන්න ඕනේ මෙන්න මෙහෙමද අතීතේ වෙලා තියෙන මේක මේ පූජා කරපු රටක්. එතකොට ඒ රටේ තමයි අපි මේ ඉන්නේ. මොකද මේකට ඇවිල්ලා ඉනකොට අපි උනත් මෙහෙ ඇවිල්ලා ඉනකොට අපිට පුළුවන් ද මේ මෞරි මිනිකුට ගිහිල්ලා මෞරි කතා කරන්න එපා කියන්නේ බෑනේ. අර මේ පටන් ගන්න හකයෙන් පටන් ගන්නවා. හරි. දැන් එතකොට අපිට මේක අපට අල්ලන්නේ නැහැ. මොකද ඒ දිවිදික් කරේ කියලා අපි එහෙම කතා කරන්න යන්නේ නැහැ නේ. ඉතින් අපිට ඒක මේ රටේ තියෙන ඒක මේ හෙරිටේජ් එකක්. ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි ඉන්න තැන අපි දැනගන්න ඕනේ මොකද්ද කියලා. මම හිතනවා අන්න ඒකයි මෙතන තියෙන වැදගත්කම. ඒ නිසා ඒ අනුව මේක හරව ගන්න පුළුවන්. හැබැයි සම්බුදු සාසනයට රැක්කයි කියලා මෙතෙක් රැකුණ විදිහට දැන් ඇතුළේ දැන්නේ මේ ප්‍රශ්නේ තියලා තියෙන්නේ 80 ගණන් වල ඉඳලා මේ ප්‍රශ්න ආවේ මොකද්ද දෙමළ ප්‍රශ්නේ උතුරේ මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයයි දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ මේ ISIS මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවානේ මේවා ආවේ දැන්. නමුත් සිංහල බෞද්ධ සහජීවනයේ හිටියන්නේ දැන් බලපොනො මේ පෞගේ දවසට මේ සහජීවනය හදන්න ඕනේ කියලා මේ කෑ ගහපු කට්ටිය දැන් ඇඟිලා ඉන්නවා. දැන් සමහර අපේ මෙතිනිය පවා දැන් ඒ සද්ද නැමුකුත් නැහැ. හරිද? ඉතින් මේ ඒක තමයි කියන්නේ සහජීවනයේ මේ අපට උගන්වන්න ඕනේ නැහැ. අපි සහජීවනය නිසා තමයි ඔය මිනිස්සු ඇවිල්ලා මේ හිටියේ නේද? ඒක නිසා මම හිතන ඉතිහාසය එච්චර කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ඓතිහාසික වගකීම ඓතිහාසික අයිතිය සහ මේ ඒක අනිකයි පිළිගන්න ඕන එක කියන එක කියන්නේ. අපිට ඒක තමයි අපි කියන්නේ. මොකද ඒගොල්ලෝ පුළුවන් නම් මිත්‍යා ඊලාම් වංශයක් ඉදිරිපත් කරන්න අපිට පුළුවන්න්නේ මෙන්න මහා වංශයේ තියෙන මේක තියෙන එක කතා කරලා බලන්න. මේක තියෙන මොකද කියලා බලන්න.
හැබැයි දැන් නිජබිම සංකල්පය නැවත කියන්නේ නැහැ නේ ඒගොල්ලෝ?
නැහැ කියන්නේ නැහැ. නමුත් මෙහෙමනේ. නමුත් මේ ස්වයං මේ පාලනය
ස්වයං පාලන ඉල්ලනවා. නමුත් මම හිතන්නේ නිජබිම සංකල්පය ඒක බිඳිලා දැම්ම දැන් බිඳුණනේ.
ඔව්. ඒක තමයි කියන්නේ. ඒක හොඳයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ එහි පන්සල් තියෙන්න බෑ, පුරාවස්තු තියෙන්න බෑ කියන එක
කියන්න බෑ.
මොකද ඒ සාධක අයින් කරන්න හදන්නේ. මොකද අපි මිනිසුන්ගේ මනසෙන් අයින් කරනවා මේ ඉතිහාසය. අයින් කරවාම ඉස්සරහට මිනිස්සු මොකද අපි කවුද කියලා මොකෙක්වත් දන්නේ නැහැ. ඒතකොට ඒ පැත්තේ පුරාවස්තු තිබ්බොත් තමයි අඩු ගන්න පුළුවන්. මේ මොකද්ද මේ පන්සලන්නේ දිවිල දින්නේ කියලා ඒ කතාවත් එන්නේ නැහැ. එතකොට අපි නිකන් අර බොහොම මේ දුර්වලම ජාතියක් බවට පත් වෙනවා. මේ ගහන්න පුළුවන් හැම පැත්තෙම ගහනවා කොට. ඉතින් ඒ නිසා ඉතින් කෙසේ වුණත් දැන් අපි මේ ප්‍රස්තුති රාවහම අර දැන් අපි ඉන්නේ අර වහල් පක්ෂයකට වහල් වෙලා
ඉන්නේ. ඔව් අපි දැන් මාතර පසුබිම මේ අපි දැන් පැහැදිලි වුණා බගෙන් සුදරමන පසුබිම අපි කෙටි විරාමයකට ගිහිල්ලා හොඳයි අපි ඊළඟට ඉතිරි කොටසට යමු. මම හිතන්නේ සුගතාත ගීතයක් තෝරගෙන තිනවා.
අහලා බලමු.
Sorry. ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ සිටි අපේම යාළු නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
ඒ ගීතයට කලින් අපි කතා කරගෙනාව මේ ලංකාවේ තියෙන ඒ ප්‍රශ්නය ගැන මේ ඉඳගත් අපිට විස්තර කරන්න විස්තර කළා මතනේ අපිට තේරෙන හොඳ හැටියට මේ ශ්‍රී ලංකාව කියන රට බෞද්ධ ශාසනයට පූජා කරපු රටක් වශයෙන් ඉතින් ඒ අභිමානය දිගටම තියාගෙන යන්නට ඕන මේ කියන අදහස තමයි මේ ඔබ අතින් මතනේ වැඩිමත් කියුනේ. ඉතින් අපි බලමු මේ තව දුරටත් කොහොමද ඒ අදහස විශේෂයෙන්ම නූතන සමාජයක් ගැටෙනකොට කොහොමද ඒ අදහස් ඉදිරියට පවත්වාගෙන යන්නේ ඒ අදහස අනුව රට දියුණු කරන්නේ රට මේ රටේ සංවර්ධනය ඇති කරගන්නේ කොහොමද ඒ පැතිවලට යන්නේ කියලා අපි කතා කරමු.
ඔව්. ඇත්තරම දැන් අපට මේ ලැබිලා තියෙන්නේ පූජනීය වගකීම. ඒ වගේම මේක ධාර්මික වගකීම. මේකේ කාටවත් සතුරු පිරිසකට හරි අනික් පිරිසකට මේ කරන අකටයුත්තක් නෙවෙයි. මේක කරන්නේ හොඳ දෙයක් කරන්නේ. ඒ වගේම මේ ළඟදී මම හිතන මතකද මේ කාදීනලු අති උතුම් කාදීනලුතුමා කිව්වා සිංහල බෞද්ධ හින්දා තමයි මේ විදිහට අපිට ඉන්න ලැබුණ කියන එක කිව්වා. අනික මට මතකයි මුලදී ඔහොම කතාවක් කිව්වේ නෑ උන්වහන්සේ මේ ළඟදී ඉඳලා මේ ඇත්තම කියන සිංහලත් එක්ක එකතු කියන්නේ සිංහලයේ වශයෙන් එකතු වෙන්න ඕනේ කියන මේ පණිවිඩේ හරි වැදගත් විදිහට දුන්නා. ඉතින් ඒක අපි හරි අගේ කරන්න ඕනේ. ඒතකොට ඒ වගේම මේ මහින්ද දැන් අපි බලමු දැන් මේ විදිහට මේ දේශපාලනේ අපි දැන් කරගෙන යනකොට අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. දැන් අපේ අපට හොඳටම පේනවා අපේ සිංහල දේශපාලකයන්ට ජාතිය ආගම පිළිබඳව වගකීමක් හෝ හැඟීමක් හෝ තැකීමක් නැහැ. මොකද ඒගොල්ලොන්ට අර පාලනය මේ පාලනයට පාලනයට එන්න උදව් කරපු සුළු ජාතිකෙන්ද වෙච්ච පොරොන්දු වරදාන ඒව දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි ඒ වගේම කරන්නෙම රටට ආගමට ජාතියට හතුරුකම්. ඒක මම හිතනවා මේ දැන් මේ කාලෙදි බොහොම බලවත් වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ හුඟක් වෙලාට නාමිකව පන්සල් වලට යනවා. නමුත් මේගොල්ලෝ දැඩි භක්තියෙන් යුක්තව අදහන්න යන්නේ කොහෙද? මේ දේවාල කෝවිල් වලට තමයි යන්නේ. මට ඕමනාවක් තියෙනවා මේ නිගන්ටිව ටිකක් අල්ලගෙන ඉන්න මේ ඉන්දියාවෙන්. එතකොට එතෙන් යනකොට අපි ඔක්කොම ගලවලා යන්න ඕනි. මේ මං හිතනවා අනේ ඒක විතරයි අපිට දැන් අඩු. මොකද ඒගොල්ලන්ට මේ පූජා පවත්වපම මීට වැඩිය ලැබෙනවා කියලා හිතුවොත් පහින්දර ඒකත් කරනවා. ඉතින් ඒ වගේ ඒ පේනවා. මොකද අපිට අපි පිටක් පතාගෙන යන තැනනේ අපි අදහන්නේ. ඒතර පන්සලට ගොඩ වුණයි කියලා එක කැන්සල් වෙනවා. මේ කෝවිලට ගිහිල්ලා එතන ඉල්ලනකොට බරට බරක් රත්තරන් දීලා මේ එතන මේ දේවල් පූජාව තියලා ඉල්ලනකොට ඒක අපිට තේරෙනවා ඒගොල්ලන්ගේ තියෙන මේ භක්තිය කොතන තියෙන්නේ කියලා.
බෞද්ධ දර්ශනේ නෑනේ යමක් කළාම එවෙලෙම පේන දෙයක් ලැබෙනවා
කියලා එකක් නෑ. අන්න ඒකයි. ඒ වගේම අපේ මේ හුඟක් දේශපාලකයෝ විදේශවලට කැතිකම් පානවා. ඔවුන් කළා ඒගොල්ලන්ගේ ඉල්ලින් ඉස්තර කරනවා, රට විකුණනවා. එතකොට ඒ වගේමයි බෞද්ධ පූජා ස්ථාන පුරාවස්තු අපට අහිමි කරගෙන යනවා. ඒ වගේම නොයෙකුත් ව්‍යාපෘති හරහා රට දියුණු කරන කියන ව්‍යාපෘති හරහා රටේ ධනය සම්පත් මංකොල්ල කනවා. හුඟක් වෙලාට මේක බලා ගන්න පුළුවන් ඒ මිනිස්සු අධ්‍යාප විතරක් නෙවෙයි, වටේට ඉන්න කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා බලපුවාම අපිට තේරෙනවා මේගොල්ලෝගේ දැක්ම මොකද්ද කියලා. ඉතින් මේ දැක්මට අපි උදව් කරනවනේ. අපි ඡන්දේ දීලා මේ පත් කරලා යවන කට්ටියනේ මේක කරන්නේ. ඉතින් මේ රටට ජාතියට ආගමට මේ කරන විපත ඒගොල්ලෝ ලොකු පවක් කරගන්නවා. නමුත් මේකට අපි ඡන්දෙන් අපි කතිර ගහලා අපි මේගොල්ලෝ පත් කරලා ඇරිය හින්දානේ ඉතින් ඉන්නේ. ඉතින් අපි මහා විශාල පාපයක් කරගන්නවා. අද දැන් අපි මේ ඉපදිලා ඉන්නේ මේ මොකද්ද මේ පුණ්‍ය භූමියක කියලා කියනවා නේද? පුණ්‍ය භූමියක ඒ වගේම මේ ධර්මයක් දීපයක් කියනවා. ඉතින් ධර්මයක් දීපයක ඉපදිලා අපි දැන් මේ කරගන්නේ මොකද්ද? අපායට යන මේ පාප කර්ම කරගන්නේ. ඉතින් ඒ හින්දා අපිට ධර්මයක් දීපයක ඉපදෙද්දී අපාගත වෙන්න බෑ. එන්නේ එක හොඳට හිතා බලන්න ඕන කාරණයක්. ඒ නිසා අපි දැනගන්න ඕනි අපේ දැන් අපි ඉන්න තත්ත්වය මොකද්ද කියලා දැනගෙන මේ කවුද අපි පත් කරගන්න ඕනේ කියන එක ගැන අපි කල්පනා කරන්න ඕනේ. අපි මේ රට ජාති ආගම ආරසා කරගෙන ඒ වගේම සංවර්ධනය කරගෙන ඒ හරහා සම්බුද්ධ ශාසනයත් රැකගෙන ඉන්න පුළුවන් නායකයෝ අපි පත් කරගන්නවා. අපි දේශපාලක වශයෙන් පත් කරගන්නවා. අනිකේර අපි අභිමානය ඇති කරගන්න ඕනේ. අපි වහල් වෙන්න ඕනේ නැහැ. අපේ ඡන්දපාලේ දැන් මේ රටවල විශේෂයෙන් මේ නවසීලන්තයේ එහෙම අපි කවුරුත් පස්සේ දේශපාලක පස්සේ යamak නැහැනේ. අපි අපේ වැඩේ කරගන්නවා. අන්න ඒ වගේ අපි අපට අවශ්‍ය වෙලාවට අපි මේ තීරණය දෙනවා.
ඔව්. දැන් මේ එතන පුංචි ප්‍රශ්නයක් අහන්නද? ඇත්තටම මේ දැන් අපි හැමදෙස්සෙම මේ කතන්දර කියන අවුරුදු පහක් ඇතුළත නමුත් අවුරුදු පහ ඉවර වෙලා මේ ඡන්දයකට ආවහම නැවතත් අපි කරන්නේ අර පරණ විදියට වර්ණසු ටිකම අපි දාගන්නවා. I think එතෙන්දී ආයගමක් මේ දැන් ජනවාරි 8 වෙනිදා අපි පත් කරගත්ත 9 වෙනිදා අපි මට දොස් කියනවා මේ අපි කියනවා කරන්නේ නැහැ කියන එක. ඉතින් අන්න එතන කොහොමද අපි මේ වෙනස්කම කරන්න මේ හිතන්නේ කොහොමද?
ඔව් ඇත්ත වශයෙන්ම දැන් මේක මෙහෙම වෙන්න ඕනේ. දැන් මෙතනදී මං හිතනවා අපිට මේ දැක්මක් අපි ඇති කරගන්නවා වගේම මේකට දෙන්න ඕනේ අපට අනුශාසනයක් ලැබෙන්න ඕනේ. ඒක ලැබෙන්න ඕනේ සංඝරත්නයෙන්. මොකද දැන් මම හිතනවා අර අපි මේ ඔබට මම හිතන්නේ බලන්න මම පොතක් දුන සුදර්ශන රම්බණ්ඩාර මහතාගේ පොත. දැන් මේකේ මේ විස්තර ඔක්කොම ටික තියෙනවා. මේකේ තියෙනවා අර 2003 සංඝ සමුළුවක් තිබුණා මේ විහාරමාදේවි උද්‍යානයේ. ඒකෙදි ඒ සම්මේලනයේ මේ සභාපති වශයෙන් හිටිය එල්ලාවල මේදානන්ද හාමුදුරුව විස්තර කරා. මේක පැහැදිලිවම මේ නව වතාවක් පූජා කරන මේ රට අපි ආරක්ෂා කරගෙන යන්න ඕනේ කියන කතාව. එතකොට මේ සංගරත්නේ මේක මතක් කරනවා. නමුත් සංගරත්නේ කොයි වෙලේවත් කියන්නේ නැහැ මේක බුද්ධ ශාසනයට පූජා කරා මේක අපිටයි අයිති කියන එක කියන්නේ නැහැ. අපි මේක බලා ගන්න ඕනි කියලා කියන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා අපට පෙන්වුම් කරන්න ඕන මඟ පෙන්වීම කරන්න ඕනි. එතකොට ඒ පූජනික ධාර්මික මඟ පෙන්වීම ඒ හරහා එනවා. මම හිතන්නේ ඒකයි හුඟක් කෙරෙන්න ඕන වැඩි.
දැන් අනිත් එක මේ මම මේ කාලය නිසා මට අහන්නේ දැන් අපි හැමෝගේම මම හිතන්නේ ලංකාව වෙන වැඩි ජනතාවගේ හැඟීමක් තියෙනවා මේ දේශපාලනඥයෝ මේ මවාපෑමක් කරන්න බොරුවක් කරන්න කියන එක. දැන් අපි මේ කියන විදිහට මේ බෞද්ධ ශාසනයට මුල් තැන් දෙන්න ඕනේ ඒ විදිහට කෙරෙන්න ඕනේ කියලා කිව්වහම එතනත් එතෙන්ටත් ඔය දේශපාලනඥයෝ පැනලා ඔය බොරුව කරන්න පුළුවන්.
ඔව් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද මේගොල්ලන්ට බොරු කියන එකේ තන ප්‍රශ්නයක්
නෑ. ප්‍රශ්න නෙමෙයි. මේ ප්‍රශ්න නෙමෙයි. එතකොට මේ හොඳට මේ පස්සක වගේ ගිහිලා මේ සිද්ධාස්ථාන වලට ගිහිලා වැඳ පුදාගෙන ඉවිල්ල ඡන්ද දිනා ගත පස්සේ ආයෙ ඔයගොල්ලන්ට ඕන එකක් කරන්න පුළුවන්.
ඒ ප්‍රශ්න ඒක තමයි දැන් ඒකට තමයි දැන් අපි ස්වාමීන් වහන්සේලා දැන් ඉදිරිපත් කරගෙන යන අර මැදකොට මේ අභිචි සාම්තුරෝ එහෙම අර මොකද දසපනතක්ද මොකද හදලා තියෙනවනේ අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන්න ඕනේ මෙන්න මේක තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. නැතු ඒගොල්ලොන්ගේ මගේ චින්තනය හරි මේ 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 අහවල් රටක් හදන්න හදන්නේ ඉන්දීතෙන් රටක් හදන්නේ කියන ඒ කතන්දරේ ඒ සංකල්ප නෙවෙයි මෙතෙන් ඩෝනේ. මේ ධාර්මික සංකල්පේ ඉදිරිපත් කරලා අපි ඉල්ලන්න ඕනේ මෙන්න මේ ටික තමයි උඹවිල කරන්න ඕනේ කියලා. මොකද දැන් මේකත් රස්සාවක් නේ දේශපාලකයාගේ ජනාධිපති කියලා අපි අගමැති කියලා පත් කරන රස්සාවක්. දැන් අපි හොඳටම දන්නවනේ මේ රටවල ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියලා එකක් තියෙනවනේ. අපි මේ රෝල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපි කියනවා. ඒතකොට ඒ රෝල් එකේ තියෙන්න ඕනේ. ඒතකොට ඒ රෝල් එකේ හැටියට යා කරේ නැතිනම් අපිට පුළුවන් වෙන්නේ ඔයා ෆයර් කරන්න.
එතකොට අන්නේ එතෙන් තමයි මම අහන්නේ. එතන කියන්නේ ආපසු කැඳවීම.
කැඳවීමක් තියෙනවා.
ඒ කියන්නේ මේ අවුරුදු පහක් ඉස්සෙල්ලා.
ඉස්සෙල්ලා කරන්නේ.
මේගොල්ලන් මේ යන පාර නෙමෙයි නම් යන්නේ. අපිට පුළුවන්කම තියෙනවනේ ඒගොල්ලන් දැන් කරන්නේ අපි කියනවා නෙමෙයි. ඒක නිසා වහමෙන්ද වෙලින් කෙනෙක් දා ගන්න ඕනේ අපිට දෙන්න කියලා.
අනිවාර්යෙන් ඒක ඇති කරන්න ඕනේ ව්‍යවස්ථාවික තියෙන්න ඕනේ.
තියෙන්න ඕනේ.
ඊට වඩා දැන් පහක් හිටියම විවේකම් වලට පුකුත්
දෙනවනේ. ඒව බොරු වැඩ. දැන් මේ රණවිරුවන් දෙය ගන්න බැරුව ඉන්නවා. ඒගොල්ලෝ මේකේ 55 වෙනකොට එතනින් පස්සේ අර දෙන දීම නවත් නැති වෙනවා. එහෙම ජීවත් වෙන්නේ නැද්ද එතකොට? ඉතින් ඒ වගේ මේ නිකන් පොහු තර්ක දාලා ඒගොල්ලන්ට බඩවඩා ගන්න කරන වැඩ කටයුතු ටික ඒගොල්ලෝ කරගන්නවා. මොකද ඒගොල්ලන්ට දැන් ව්‍යවස්ථා වෙනස් කරන්නේම ඉන්න පාලක පක්ෂයට වැඩි වාසියක් එන විදිහටනේ. දැන් එහෙමනේ මේක කරේ. ඒක නෙවෙයි මේක යොමු කරන්න ඕනේ අර අපේ දැක්ම කරෙහි.
එතකොට සියලුම සංඝයා වහන්සේ එක තැනකට එන්න ඕන නේද ඔය වැඩේ කරන්න?
අනිවාර්යෙන් එන්න ඕනේ. මේ නැතුව මේ එක එක පාටවල මේ 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 කණ්ණාඩි දාගෙන ඉන්න හාමුදුරුවෝ බෑ මෙතන. ඉතින් ඒක ඇත්තටම කියනවා මේක දැන් අපිට වෙලා දෙන්නේ අපේ මේ මේ අපේ මහානායකවරු මේවට පෙරමුණ ගන්න නැහැ. ඒගොල්ලන්ට හම් වෙන මොකක් හරි වරදානයක් අපි නිකමට කියන්නේ මොකද බෙන්ස් එකක් දුන්නා. ඒක ක්‍රතුණ සැලකීමනේ කරන්නේ. ඉතින් එහෙම කරලා බෑනේ. දැන් මේ වෙලාවේ එලි බහින්න ඕනි වෙලාව.
ඒක තමයි මේ දැන් කාලයක් තියෙන්නේ මේ මේ එතකොට දැන් මේ මැතිවරණයේදී එහෙම දෙයක් ගැන මේ පෙළගැසීමක් තියෙනවද? එහෙම නැත්නම්
මේ මේ වෙලාවේදී ඇත්තටම පෙළගැසීමක් තියෙන මට පෙවුණ දැන් ওই මැදගොඩ අපි තිස්ස ඇතුළු ඒ කණ්ඩායම වෙනම යනවා. ඒ විදිහට මේකක් ඉදිරිපත් කරනවා. එතකොට දැන් මම දැක්කා අර මේ ගලුගොඩත්තේ ඥානසාරාමඳුරෝ මොකක්ද මේ බොදුපල සේනා හරහත් ඒ වගේම එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම එකක් තියෙනවා. ඒ වගේම තව මේ කණ්ඩායමුත් ඒ වගේම අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා මේ කණ්ඩායම් ටික මේ ඔක්කොම එකතු වෙන්න ඕනේ. මොකද මේ ඒක ටිකක්
ඒකටනේ බලේ වැඩි.
ඒකට බලේ වැඩි වෙන්නේ. මොකද නැත්තම් වෙන්නේ තවදුරටත් මේ සිංහල බෙදීමක් වෙන්නේ. එතකොට ඒක වෙන්නේ නැතුව මේ වෙලාවේදී අපි බලන්න ඕනේ අපට දැන් හොගදෙනෙක් මෙහෙමනේ. ওই වෙලාවේදී කල්පනා කරන ආරය තමයි මම අපි ගේන්න ඕනේ කියලා එයාට ඒම් කරලා මේ පැත්ත යොමු කරන්න හදන මේ පැත්තට. අනිත් මිනිස්සුත් ඒ පැත්තට අදින්න හදනවා.
ඒක තමයි වෙන්නේ.
ඒක තමයි වෙන්නේ. ඉතින් එහෙම නැතුව කට්ටියම එකතු වෙලා තීරණයක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි සපෝට් කරන්නේ කවුද? අනික අර අපි කියන අපි ඉල්ලනේ දසපනතරි අපි ඉදිරිපත් කරන කොන්දේසි ඉටු කරන ඒ රෝල් එක ඒ විදිහටම ඉෂ්ට කරන එහෙම නැත්තම් බහලා යන්න. මොකද දැන් දැනටමත් දැන් කියනවනේ ජනාධිපති තනතුරු අහෝසි කරන්නත් දැන් මේ මේ කැබිනට් එකට මේ යෝජනාවක් ආව කියනවනේ ඊයේ පෙරේදා.
ඊයේ ඇවිල්ලා
ඒ වගේ මේ මේක මේ ඕනේ Taman ඕන පැත්තට හරව ගන්නනේ මේ මේගොල්ලෝ හැම වෙලේම හදන්නේ. ඒක ඒකෙන් අපි මේක මුදව ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දේවල් අපි ඇති කර ගන්න ඕනේ. මොකද මේ වෙලාවේ කරගත්තේ නැති නම් කරගන්න වෙලාවකුත් නැහැ.
ඔව් ඉතින් 225 මිනිස්සු කැමති නැහැ දැන්.
කැමති නැහැ. අනේක තමයි ඒක දැන් හොඳම වෙලාව. ඒතර ඒ නිසා අපි මේ වෙලාවේදී ඔක්කොම සිංහලෝ ටික එකතු වෙලා තමන්ගේ මේ කියන කොන්දේසි ඉෂ්ට කරන මේ රෝල් එක මේ කරන්න පුළුවන් මිනිස්සෙක් අපි පත් කරගන්න අපි මේ යොමු වෙනවා නම් ඒ යම්කිසි මේ වගන්ති වලට මේ අනුකූලතාවය දක්වගෙන එන්නේ එහෙම මේ බලය පැවරුවෝ ඉතින් මම හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන්ට තියෙන තත්ත්වයට හරියට මේ අගමැතිතුමාට තරම් බලයක් නැහැ නේ ජනාධිපතිට. දැන් ආව නිකම් නිකම්
එහෙම කියනවා. හැබැයි ඉතින් එහෙමයි ඔතන තියෙන්නේ මේ
ඉන්ටර්ප්‍රෙට්
කරනවා වගේම මේ
පෞරුෂය බලපානවා.
සාමාන්‍ය අමැති කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන් සමහරලාට මේ ජනාධිපති අගමැති අභිභවල වැඩ කරන්න යගේ හැටියට.
ඇත්තටම මේ පාර තෝරගන්නකොට පෞරුෂයත් බලපානවා මං හිතන්නේ.
බලපානවා.
ඉතින් දැන් හිතුවන්නේ ඔය දේශපාලනයෙන් පිට කෙනෙක් එයි කියලා එහෙම අය පේන්න නැහැ නේද?
නෑ එහෙම කියන්න එපා. දැන් හුඟක් වෙලාට දැන් අර ඒ වගේමයි අර ශ්‍රී ලංකා මොකද්ද කල්යාණ මේ කල්යාණ මිත්‍ර සංගමයෙන් අපේ කවුද උඩුදුඹර කාශ්‍යප මහතුරුවොත් තාම ඒ පුත්කලා ඉදිරිපත් කළා නෑ. නමුත් අපට ඉන්නවා කෙනෙක් කියලා කියනවා. ඒ දැන් ඒව හොඳ පූජනීය ධාර්මික මේ ඔස්සේ තමයි යන්නේ. අනික එක මේ වෙලාව යන්නේ ඉස්සලා මම කියනවා තව කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේක. දැන් අපි දන්නවා කාරණයක් තියෙනවා ධම්මෝ හවේ රක්තති ධම්මචාරී කියලා. දැන් අපි ජනතාව වශයෙන් අපි හැසිරෙන්න ඕනේ
මේ
ධර්මයට අනුව හැසිරෙන්න ඕනේ. අපි ධර්මයට අනුව හැසිරුනොත් ධර්මයේ විසින් අපි රකින්නවා. එතකොට අපිට මේ වෙලාවේදී පාලකයපත් කර ගැනීම හෝ පාලනය කිරීම හෝ මේ කටයුතු ඔක්කොම ධාර්මිකව අපි කරගෙන ගියොත් අපි අදහන අපේ ආගමේ හැටියට ඒ ධර්මයේ විසින් අපි රකින්නවා, අපේ රටත් රකින්නවා. අනික ඒක හොඳට මතක තියාගන්න බුදුහාමුදුර කිව්වා මේ දේශනා කරලා තියෙන මේක මේ 2500ක් මේ 5000ක් කල් ශ්‍රී ලංකාවේ තමයි බුදු සාසන රකින්නේ. ඉතින් මේක මේ කවුරු හරි දෙවියෙක් ඉඳගෙන මේක දෙකටම රැකලා දෙයි කියලා හිතන්න එපා. මේකට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒක බාර දීලා තියෙනවා අපට. ඒක තමයි මේක වගකීම. ඉතින් ඒ නිසා අපි ක්‍රියාත්මක වෙලා මේ වැඩේ කරන්න ඕනේ කියන එක අපි හැමෝගෙම පුද්ගලික වගකීමක් මේ ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ. හිතේ තියෙන්න ඕනේ. එහෙම තිබ්බලා ඒ විදිහට ගියොත් තමයි මේක මෙහෙම කරගන්න මේ යථාර්ථය කරගන්න පුළුවන් ඉන්නේ. මේක කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් මම හිතනවා දැන් අනික් රටවල මිනිස්සු දිනුලා තියෙන තත්ත්වේ තියා බලාගෙන යනවාම අපට මේ අපි මේ පස්සට ගිහිලා තියෙන්නේ අපේ මේ පසුගාමි දේශපාලන නිසාමයි. ඇත්තම සුද්ධ මේක දීලා ගියත් මේ ඩිවයිඩ් ඇන් රූල් මේ අපි තමයි මේ අපි ලංකාව හැම බෙදීමම කුල වශයෙන්ද උඩරට පාතරට වශයෙන්ද හැම බෙදීමම අපි බොහොම ලස්සනට අරන් යන්න පුළුවන් මිනිස්සුනේ.
ඒක ඇත්තටම ඔය මේ කියන හැටින් දැන් අපි ඒක රහසක් නෙමෙයි මේ හැමෝම මේ කියන මේ 225ම ඕනේ නැහැ කියලා. ඉතින් මේ ඒ වගේ අවස්ථාවක වෙනත්ම අදහසක් මේ වගේ වෙනත්ම අදහසක් අරගෙන දේශපාලන තලයට ඇවිල්ලා කාට හරි ඒ අදහස ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ බලය දේශපාලන බලය ලබාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන මේ 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 ඉතාම දුදුරු අනාගතයේ මොනවාක්වත් එහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා දන්නවද?
දැන්ට ඒ වගේ දේවල් වෙනවා කියලා පේනවා. නමුත් දැන් මේ අදහස මේ බොහොම මේ හිතර කාවදෙන විදිහට ගෙනියන්න වෙලාව ටිකක් මදි. නමුත් මේක ඉස්සරහට යන්න ඕන අදහසක් කියන එක තමයි අපි දකින්න.
සමහරට ජනාධිපති මැතිවෙන්නේ නෙමෙයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවෙන්නේ
වෙන්න පුළුවන්. නමුත් මේක දියත් කරන්න ඕන තියක්.
ඉතින් ඇත්තටම මේ අපි මේ සෑහෙන වෙලාවක් කතා කරලා දැනුනේ නැහැ. ඉතින් අපි මේ අපේ කාලේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන ඇත්තටම ඉතාමත් වැදගත් මේ දේවල් කතා යන කතා කරන එක අපි කිව්වාගේ නිදහස් සිතුවිලි මේ අපි ඔක්කොම කතා කරන්නේ නිදහස් සිතුවිලි. ඒකට අපි ඒද පාසුකම් දෙන්න ඕනේ. ඉතින් අපිට ලැබිලා තියෙන මේ ගුවන්විදුලි කාලය මේ අපිට පුජ්‍යලික ලබා දුන්න එකක් නෙමෙයිනේ. මේ ශ්‍රී ලංකාවෙන් ලබා දීලා තියෙන කාලය. ඉතින් ඒකෙන්ද අපි හැමෝටම ඒ අවස්ථාව ලබා දෙන්නට අවශ්‍යයි. ඉතින් මේ වගේ වැඩසටහන් ඉතාමත්ම වැදගත් අපි හිතන හැටියට. ඉතින් නැවතත් අපි මේ ඉදිරි සතිවල මේ වගේ එකතු වෙලා අපෝ කතා කරමු. මේ ආරාධනාවක් කරනවා මේ ජගත් පුෂ්පකවර මහතාට තව කවුරු හරි ඔබේ අදහස් හරි මේ වැඩසටහනට මේ වගේ ඇවිල්ලා කතා කරන්න කැමති අය ඉන්නවනම් එහෙම අවස්ථාව තියෙනවා අපිට දැනවන්න. අපි ඒකට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. අපි බලමු ඉදිරියේදීත් මේ වගේ අපිට කතා කරන්න තව පිරිසක් සහභාගී කරගන්න පුළුවන් ද කියලා.
එන බොස්සේ
¶¶ වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් හිරු රින විත මුළු ලෝකියක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් හිරු රින විත මුළු ලෝකියක් වේවා යකට කිරණ විදාහිරු අහසේ හිමෙහෙවා එකිනෙක මල් විකසිතවි ලොව මල් උයනක් වේවා රිද්මයකට කිරණ විදාහිරු අහසේ හිමෙහෙවා එකිනෙක මල් විකසිතවි ලොව මල් උයනක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් හිරු රින විත මුළු ලෝකියක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් හිරු රින විත මුළු ලෝකියක් වේවා ය හැම තැන පැලිමිහි තලයම නැලවේවා දුක්තිදා හැමසේදි ජීවන මග තැරසේවා රිද්මය හැම තැන පැඩි මිහි තලයම නැලවේවා දුක්තිදා හැමසේදි ජීවන මග තැරසේවා සත්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සත්ත කිරින්
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහන ඉදිරිපත් කරන්න අපහා එක්ුණා ජගත්සිරි පුෂ්පකුමාර මහතා. ඒ මහතාට සීසර ලංකා ගුවන්විදුලි සේවයේ සහ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානයේ ස්තුතිය මෙයින් පුද කරනවා. අද සීසර ලංකා නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.
රිද්මයකට කිරණ විදා ඉදු අහසේ හිමෙහෙවා එකිනෙක මල් විකසිතවි ලොව මල් උයනක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් හිරු රින විත මුළු ලෝකියක් වේවා වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් හිරු රින විත මුළු ලෝකියක් වේවා ය හැම තැන පැලි මිහි තලයම නැලවේවා දුක්තිදා හැමසේදි ජීවන මග තැරසේවා රිද්මය හැම තැන පැලි මිහි තලයම නැලවේවා දුක්තිදා හැමසේදි ජීවන මග තැරසේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා